ධර්මානුශාසනාව. දේශකයන්න් වහන්සේ හොරණ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සී ස්වාමීන්ද්‍රණන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන්ද්‍රණන් වහන්සේගේ වැඩමවීමෙන් සෑමිරිදා දිනකම පවත්වන ධර්මදේශනා මාලාව මජ්ක්‍ධිමනිකායේ වත්තූපම සූත්‍රය ඇසුරෙන් විග්‍රහ කරන චිත්තෝපක්ලේශ ධර්ම පිළිබඳ ධර්මදේශනා මාලාවේ අද දසවෙනි ධර්මානුශාසනාව. සාදු සාදු සාදු.
සමන්ත චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා.
සාදු සාදු සාදු.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
සාඨේයං චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා සාඨේයං චිත්තස්ස උපක්ඛිලේසං පජහති ඉති.
සාදු සාදු සාදු.
සද්ධාවන්ත පින්නතුනි, හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද මජ්ක්‍ධිම නිකායේ වත්තූපම සූත්‍රය ඇසුරින් චිත්තෝපක්ලේශ ධර්ම පැහැදිලි කරමින් සිදු කරන ධර්ම දේශනා මාලාවේ 10 වැනි ධර්ම දේශනාව. එම සූත්‍රයේහි බුදුරජාණන් වහන්සේ චිත්තෝපක්ලේශ ධර්මයන් අතර 10 වෙනුවට පැහැදිලි කරන්නේ සාඨේයං චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා සාඨේයං චිත්තස්ස උපක්ඛිලේසං පජහති. තමන්ගේ సంతානයේ උපදින සාඨේය හෙවත් සට බව, අනුන් රවටන ගතිය, නැතිගුණ මතු කරලා පෙන්වන ගතිය, එයින් තමන්ගේ සිත කෙලසෙනවාය, නිවන් මඟ ඇහිරෙනවාය කියන බව නුවණින් දැනගෙන ඒ සාඨේය නම් වූ චිත්තෝපක්ලේශය දුරු කිරීම සඳහා ක්‍රියා කළ යුතු බවයි. සාඨේය කියලා කියන වචනය, පාලි වචනය, අපට සිංහල භාෂාවේ සාමාන්‍ය ජන විවාහාරයේ එය හඳුනාගෙන තියෙන්නේ කපටිකම කියන වචනයෙන්. එතකොට කපටි පුද්ගලයා, එහෙම නැත්නම් කෛරාටික පුද්ගලයා, මේ සට බව ඇති පුද්ගලයාගේ ස්වභාවය තමයි තමන් ළඟ නැති ගුණ ඇතිසේ දක්වනවා. ඒ වගේම පවතින අදහස, තමන් යම් අදහසකින් නම් යම් කටයුත්තක් කරන්නේ, ඒ අදහස වෙනුවට වෙනත් අදහසක් ඇතිසේ අන් අයට අඟවනවා. අනිත් අය නම්මා ගන්නට, අන් අයගේ අවධානය යොමු කරගන්නට, අන් අයගෙන් ලාභ ප්‍රයෝජන ලබන්නට, ඒ අය කැමති වෙන, ඒ අය ප්‍රිය වෙන විදිහේ අදහසක් ඒ අයට මතු කරනවා. නමුත් සැබවින්ම තමන් තුළ තියෙන අදහස ඒක නෙමෙයි, වෙනත් අදහසක්. මෙන්න මේ විදිහට නැති ගුණ දක්වන ගතියත්, ඒ වගේම පවතින අදහස වෙනස් කොට වෙනත් අදහසක් පෙන්වලා අන් අය මුලා කරන ගතියත් කියන මේ අන්යන් රවටන ගතිය තමයි සාඨේය හෙවත් සට බව, කපටිකම කියලා හඳුන්වන්නේ. මෙය තමන්ගේ සිතෙහි හැටගත්තහම එය ප්‍රඥාවේ ස්වરૂපයක් වගේ තමන්ට දැනුණා වුණාට මෝහය මූලික කොටගෙන ඇතිවෙන ඊටාම දුර්වල ක්ලේශ ධර්මයක් තමන්ගේ සිත කිලිටි කරන්නටත් ඒ තුලින් නොයෙකුත් වංචාවන් සිද්ධ කරන්නට අන් අය රවටන්නට මුසාවාදයට ඒ වගේම අදත්තා දාණයට හේවත් අන් අය නුදුන් දේ ගන්නට වංචනික ලෙස අන් අයගේ සම්පත් තමන් වෙත නතු කරගන්නට මේ විදිහට බොහෝ පව්කම් වලට හේතු වෙන සිත කිලිටි කරන ධර්මයක් නිසා මේ සට බව හේවත් අන්යන් රවටන ගතිය කපටිකම චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් පසුගිය සතියේ අපි පින්නතුන්ට පැහැදිලි කරලා දුන්නා මායාව නම් වූ චිත්තෝපක්ලේශය. මේ මායා සාඨය කියන දෙක බොහෝ දුරට එක ළඟින් යන ක්ලේශ ධර්මයන් දෙකක්. මේ දෙකේ තියෙන ප්‍රධාන වෙනස්කම තමයි මායාව කියලා කියන්නේ තියෙන දුර්ගුණ වසලා ඒ දුර්ගුණ නැති කෙනෙක් වගේ පෙනී සිටින ගතිය. සාඨය කියන්නේ නැති ගුණ තියනවා වගේ පෙන්නලා ගුණවන්තයෙක් වගේ පෙනී සිටින ස්වභාවය. මේ දෙක තමයි මේ මායා සාඨය දෙකේ පවතින ප්‍රධාන වෙනස. මායාවෙනුත් සාඨයෙනුත් මේ කාරණා දෙකෙන්ම අන් අය රවටන පවතින ස්වභාවයේ වසං කරලා වෙනත් ස්වභාවයක් මතුකොට පෙන්වන ගතිය තමයි ප්‍රධාන වශයෙන් මතුවෙන්නේ. එතකොට මේ සටබව හෙවත් කපටිකම අන්යන්ට තමන් තුල නැති ගුණ මතු කරලා පෙන්වන ගතිය පවතින අදහස වෙනුවට වෙනත් අදහසක් කියන ගතිය සමහර කෙනෙකුට ඒ පිළිබඳව දැන දැනම තමයි ඒ தත්වය මතුවෙන්නේ. සමහර කෙනෙකුට නොදැනුවත්කම නිසා ඒ බඳු தත්වයන් උද්ගත වෙන්නට පුළුවන්. මෙතනදී කපටිකම හැටියට සටබව හැටියට හඳුන්වන චිත්තෝපක්ලේශ ධර්මයේ වශයෙන් දක්වන්නේ දැන දැනම අන්යන් රවටන අදහසින්ම එසේ කිරීමයි. ඒ කියන්නේ තමන් හොඳාකාරවම දන්නවා ඒ බඳු ගුණයක් තමන් ළඟ නැති බව. ඒ නැති බව දැන දැන අනුන් රවටන අදහසින්ම ඒ විදිහට ප්‍රකාශ කරනවා, අඟවනවා, දනවනවා, අනිත් අයට දැනෙන්නට සලස්සනවා. ඒක තමයි කපටිකම හැටියට හඳුන්වන්නේ. සමහර කෙනෙකුට ඇත්තටම තමන් ළඟ ඒ අදාළ ගුණය නැතත් ඒ නැති බව නොදැන තමනුත් සමහර විට ඒ බඳු ගුණයක් තමන් තුළ තියනවා කියලා හිතාගෙන තමන්ටම තමන් රැවටිලා සමහර නැති ගුණ අන් අයට ප්‍රකාශ කරන අවස්ථා තියෙනවා. එතන තියෙන්නේ කපටිකම නෙවෙයි, එතන තියෙන්නේ මේ සාඨය කියන ක්ලේශ ධර්මය නෙමෙයි, එතන තියෙන්නේ අධිමානයේ නැමැති මෝහෙන් මනස ආවරණය වුණු ස්වභාවයයි. ඒ කියන්නේ විශේෂයෙන් ගුණධම් වඩන භාවනා කරන කෙනෙකුට, ඒ පිළිබඳ උනන්දු වෙන කෙනෙකුට දිගු කලක් මුළුල්ලේ තමන්ගේ මනසේ දුර්වලකම් යටපත් කරන්නට පුහුණු වෙන කෙනෙකුට තමන් සෝවාන් ඵලයට පත් වෙලා නැතුවත් තමන් සෝවාන් වෙලා වගේ තමන්ටම හැඟෙන්නට පුළුවන්. තමන් රහත් වෙලා නැතිවත් තමන් රහත් වෙලා වගේ තමන්ට හැඟීමක් ඇති වෙන්නට පුළුවන්. මොකද දීර්ඝ කාලයක් කෙලෙස් ධර්ම යටපත් කරලා තියෙන නිසා, ඒවා මතු නොවීම නිසා, එහෙම නැත්නම් සියුම් විදිහෙන් මතු වුණාට තමන්ට ප්‍රඥාවෙන් වටහා ගන්නට බැරිකම නිසා ඒ තැනැත්තාට තමන් නිකෙලෙස් පුද්ගලයෙක් වගේ, එහෙම නැත්නම් සමහර ක්ලේශ ධර්මයන් නැවත නොහට ගන්නා ආකාරයෙන්ම ප්‍රහාණය කරපු කෙනෙක් වගේ තමන්ට තමන් පිළිබඳවම වැරදි වැටහීමක් ඇති වෙන්නට පුළුවන්. එතකොට එහෙම කෙනෙක් සමහර විට තමන් මාර්ගඵලලාභියෙක් හැටියට, තමන් ගුණවතෙක් හැටියට අන් අය ඉදිරියේ පෙනී සිටින්නට පුළුවන්. නමුත් තමන් තමන් ගැනම අනවබෝධයෙන් තමන්ටම මුලා වෙලා ඒ විදිහට අන් අය ඉදිරියේ පෙනී සිටින තැනැත්තා අනුන් රවටන්නට විශේෂයෙන් වංචනික විදිහට යමක් කරනවා නෙමෙයි, තමන්ගේ නොදැනුවත්කම නිසාම, මෝහය නිසාමයි එසේ හැසිරෙන්නේ. ඒ නිසා තථාගතයන් වහන්සේ එබඳු අවස්ථා පිළිබඳව දක්වලා තියෙන භික්ෂුන් වහන්සේ නමක් සම්බන්ධව ඒ වගේ තත්වයක් මතුවෙනවා නම් සබ්‍රහ්මචාරීන් වහන්සේලා විසින් එය පහදා දීලා උන්වහන්සේ ඒ මුලාවෙන් මුදවා ගන්නට උත්සාහ කළ යුතුයි. නමුත් ඒක බරපතල අනර්ථයක් ලෝකයට කරන අදහසක් එතන නැති නිසා එය බරපතල අකුසලයක් හැටියට නෙමේ, මුලාවීම නිවන් මඟ අසුරන බාධක ධර්මයක් වෙන නිසා කොහොමත් ඒ අධිමානයත් නීවරණ ධර්මයක් හැටියටයි දක්වලා තියෙන්නේ. යම්කිසි භික්ෂුවක් හැටියට තමන් ළඟ නැති ධ්‍යාන මාර්ගඵල අභිඥාවන් තමන්ට තියනවා කියලා නැති බව දැනදැනම ලෝකයා රවටන අදහසින් ප්‍රකාශ කරනවා නම් ඒ භික්ෂුවගේ මහණකම උපසම්පදාව ඒ මුසාවත් එක්කලාම අහෝසි වෙනවා. ඒ පරාජිකා ධර්මයන්හි හතරවැනි පරාජිකාව හැටියට දක්වන්නේ ධ්‍යාන මාර්ගඵල අභිඥා වැනි ඒ අදිමානුෂීය ධර්මයන් තමන් ළඟ නැති බව දැනගෙනම අන් අය රැවටීමේ අදහසින් තියෙන බව ප්‍රකාශ කිරීම. ඒ උත්තරී මනුෂ්‍ය ධර්ම ප්‍රකාශ කිරීමේ පරාජිකාව හැටියට දක්වලා තියෙන්නේ. ඒක ඉතාම බරපතල කාරණයක් උපසම්පදා භික්ෂුවක් සම්බන්ධව. එතකොට යම්කිසි කෙනෙක් ඇත්තටම තමන් ළඟ ඒබඳු ගුණයක් තියනවා කියලා හිතාගෙන තමන් තමන්ටම මුලා වෙලා ප්‍රකාශ කරනවා නම් එය පරාජිකාවක් බවට පත් වෙන්නේ නැහැ. එය තමන් මුලා වීමක් නිසා බුදුරජාණන් වහන්සේ ඒබඳු අය ඒ ආපත්‍යයට පත් වූ අය හැටියට දක්වන්නේ නැහැ. ඒබඳු කෙනෙකුට කල්යාණ මිත්‍රයන් ඇසුරු කරලා තමන්ගේ මනස නිදොස් කරගන්නට අවකාශය තියෙනවා. එතන මෙතන මේ කපටිකම හැටියට සාඨේය නැමැති දුර්ගුණය හැටියට දක්වන්නේ සැබවින්ම ඒ ගුණය තමන් ළඟ නැති බව හොඳාකාරවම දැනදැනම අන් අය රවටන අදහසින් තමන්ට ලෝකයෙන් ප්‍රතිලාභ ලබන අදහසින් ඒබඳු ස්වභාවයකින් පෙනී සිටින ගතියයි මෙතන කපටිකම හෙවත් සාඨේය නැමැති දුර්ගුණය හැටියට චිත්තෝපක්ලේශය හැටියට දක්වන්නේ. එතකොට මේ සාඨේය එහෙම නැත්නම් අනුන් රවටන ගතිය ප්‍රධාන වශයෙන්ම ඇති වෙන්නේ ආත්මලාභය පදනම් කොටගෙන. ඒ කියන්නේ තමන්ට ලැබෙන ධනය, බලය, පිරිවර, කීර්තිය, තනතුරු ආදී මේ පටු ලාභාපේක්ෂාවන්ගෙන් මනස කිලිටිව තමයි යම්කිසි කෙනෙක් නැති ගුණ අඟවන්නටත් ඒ වගේම පවතින අදහස යටපත් කරලා වෙනත් අදහසක් තියනවා වගේ පෙනී සිටින්නටත් අන් අය වංචනික ලෙස රවටන්නටත් පෙළඹෙන්නේ ප්‍රධාන වශයෙන්ම ආත්මලාභය පදනම් කොටගෙන. එතකොට ඒ ආත්මලාභයෙන් මුලා වුණු තැනැත්තා ආත්මලාභයට වසඟ වුණු තැනැත්තා ඒ තුලින් තමන්ගේ මනස ආවරණය වෙලා තමන් ලෝකෙට කරන්නෙත් අනර්ථයක් තමන්ගේ සිත කිලිටි කරගෙන තමන්ට කරගන්නෙත් අනර්ථයක් කියන බව ඒ තැනැත්තාට නොපෙනෙන ආකාරයෙන් මනස මුලා වෙන නිසයි මෙය චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියට මෝහය මූලික වූ ක්ලේශ ධර්මයක් හැටියට තථාගතයන් වහන්සේ දක්වන්නේ. එසේ මුලා වූ තැනැත්තා ක්‍රම කිහිපයකට එහෙම නැත්නම් විවිධ ක්‍රමවලට ඒ වංචනික භාවය පවත්වාගෙන යන්නට පුළුවන්. දැන් සමහර වෙලාවට මේ කෛරාටික බව එහෙම නැත්නම් සට භාවය මතුවෙනවා තමන් තුල නැති ගුණ අන් අයට පෙන්වන්නට. සමහර වෙලාවට මතුවෙනවා අනුන් ළඟ නැති ගුණ තියනවා වගේ මතු කරලා පෙන්නලා අන් අය ඉහළ තත්වයකට ඔසවා තබලා අන් අයගේ මාන්නය වැඩි කරලා අන් අය වර්ණනා කරලා ඒ අයගෙන් නොයෙක් ජාති තමන්ට ලාභ ප්‍රයෝජන ලැබීමේ අදහසේ. තව සමහර වෙලාවට තමන් පටුආකල්පයකින් ක්‍රියා කරනෝ හැබැයි සමාජ හිතවාදී මහත් වූ සද්භාවයෙන් තමන් ක්‍රියා කරනෝ වගේ පෙන්නලා විවිධ අයගේ ප්‍රතිලාභ තමන් වෙත නතු කරගන්න. තව සමහර වෙලාවට උපායශීලීව අනෙකා විසින් තමන්ට අවශ්‍ය දේ කරන තැනට ඒතනත්තා පොළඹවන්න ඒතනත්තා යොමු කරන්න ඒ එසේ නොකර සිටිය නොහැකි බවට ඒතනත්තා පත් කරන්නට උපක්‍රමශීලී වෙනවා. මෙන්න මේ වගේ විවිධ ක්‍රමවලින් මේ කෛරාටික බව ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. එයින් අපි සඳහන් කළ පළමු ක්‍රමය ඒ කියන්නේ තමන් ළඟ නැති ගුණ අනිත් අයට පෙන්වීම බොහෝ වෙලාවට ප්‍රකටවම මතුවෙන මේ කෛරාටික ගුණය. ඒ කියන්නේ සමහර වෙලාවට මේ තත්ත්වය ඇති වෙන්නේ අනිත් අය ඉදිරියේ සිල්වතුන් හැටියට ගුණවතුන් හැටියට පෙනී ඉඳිමින් ප්‍රත්‍යලාභ ප්‍රතිලාභ ලබන්නට පුළුවන් විදිහේ චරිත. ඒ කියන්නේ සමාජයේ ගුණවතුන් හැටියට සිල්වතුන් හැටියට සත්පුරුෂයින් හැටියට පිළිගන්නා චරිත තුළ තමයි ගොඩක් වෙලාවට මේ ක්‍රමයට මේ කෛරාටික බව මතුවෙන්න පුළුවන්. බොහෝ විට භික්ෂුන් වහන්සේලා තුළ මේ ස්වභාවයෙන් කපටිකම මතුවෙන්නට පුළුවන්. ඒ වගේම සමාජයේ සිල්වතුන් ගුණවතුන් හැටියට උපාසක උපාසිකාවන් හැටියට අන් අයගේ ගරු බහුමන් ලබන ගිහියන් තුල, ඒ වගේම ඇතැම් තවුසන් තුල මෙබඳු පූජනීයත්වයෙන් සලකන ගුණවතුන් සිල්වතුන් වගේ සලකන අයට තමන් ළඟ නැති ගුණය අනිත් අයට පෙන්වීම නිසා වැඩි වරප්‍රසාද ලබන්නට, වැඩි ලාභ සත්කාර ලබන්නට, වැඩි ප්‍රත්‍යපහසුකම් ලබන්නට, අන් අය තමන් වෙත නතු කරගන්නට, තමන්ගේ අදහසට අනුව කටයුතු කරන කණ්ඩායමක් වෙනම හදාගන්නට එය පහසුවක් හැටියට පෙනෙන නිසා බොහෝ කොට නැති ගුණ පෙන්වා සිටින්නට උත්සාහ කරනවා. දැන් ඒ බඳු අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයෙහි සඳහන් වෙනවා. කොසල් රජුරුවන්ගේ චරපුරුෂයින් අන් අයගේ තොරතුරු හොයාගෙන රජුරුවන්ට ඇවිදින් වාර්තා කරන අය, ඒ අය ඇඳුමක්වත් අඳින්න නැතුව නිගණ්ඨ පිරිස වගේ සමාජයේ බොහෝම සිල්වතුන් ගුණවතුන් වගේ හැසිරෙනවා. දිනක් බුදුරජාණන් වහන්සේ සමීපයේ කොසල් රජුරුව දහම් අසමින් ඉන්නකොට ඒ අසලින් මේ පිරිස නිගණ්ඨ පිරිසක් වගේ යනකොට කොසල් රජුරුවත් නැගිටලා ඒ අයට ගෞරව දක්වනවා. දක්වලා වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට සිහිපත් කරනවා, ස්වාමීනි මේ අය ඇඳුමක්වත් අඳින් නැති තරම් සියල්ල අත්හල මහත් වූ සිල්වතුන් පිරිසක්ය, එනිසාය මමත් මේ ගරු කළේ කියලා. බුදුරජාණන් වහන්සේ කාරණේ හොඳ හැටි දන්නා නිසා උන්වහන්සේ තන්දි දේශනා කරනවා, මහරජතුමනි බාහිර පෙනෙන පෙනුමෙන් හැසිරෙන විදිහෙන් හිනාවෙන් කතාවෙන් ඒ විදිහට පුද්ගලයෝ මනින්නට පුළුවන් කමක් නැහැ. දීර්ඝ කාලයක් කල්පනාවෙන් පරීක්ෂාවෙන් විමසිලිමත්ව ඉන්න කෙනෙකුට තමයි අන් අයගේ සිල්වත්කම් ගුණවත්කම් නිවැරදිව හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ඒත් නුවණැති කෙනෙකුට පමණයි, නුවණ නැති කෙනෙකුට නෙමෙයි. ඒත් ඉක්මනින් නෙමෙයි, දිගු කලක් ඇසුරු කිරීමෙන් තමයි කෙනෙකුගේ සිල්වත්කම් ගුණවත්කම් නිවැරදිව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා බාහිර ස්වරූපයෙන් කෙනෙක් පිළිබඳව තීරණයකට නොපැමිණිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නවන්න රූපේන නරෝ සුජානෝ. මේ බාහිර ස්වරූපයන්ගෙන්, බාහිර කතා බහෙන්, බාහිර හැසිරීමෙන් පුද්ගලයෝ හඳුනා ගන්නට පහසු නැති බව. එතකොට එහෙම වෙලා තියෙන්නේ කුමක් නිසාද? ආත්ම ලාභය සඳහා, ආත්ම ප්‍රතිලාභය සඳහා ලෝකයා රවටන අදහසින් බොහෝ දෙනා තමන් ළඟ නැති ගුණ පෙන්වන්නට වෑයම් කරනවා. පෙනතුනි සැබවින්ම තමන්ගේ ප්‍රතිපදාව චාම්නම්, තමන්ගේ ප්‍රතිපදාව යම්සේ කර්කශව හෝ එහෙම නැත්නම් සැහැල්ලු විදිහට තමන් පවතිනවා නම්, අල්පේච්ඡව ලද දෙයින් සතුට වෙනවා නම්, ඒ තමන්ගේ ස්වභාවික ගුණ අන් අය දැනගන්නවා කියන එක වරදක් නෙමෙයි. නමුත් මෙහි අදහස් කරන්නේ කෛරාටික බව හැටියට ඇත්තටම තමන්ගේ ස්වභාවික චර්යාව ඒක නෙවෙයි, ඊට වඩා වෙනස් තත්ත්වයක්. නමුත් ලෝකයා පැහැදවීමේ අදහසින් අන් අය ඉදිරියේදී බහුලව රැස් වෙන අවස්ථාවේදී, දායකයෝ එකතු වෙන තැන්වලදී, ඒ වගේම අන් අයගේ අවධානය තමන් වෙත දිනා ගන්නට අවශ්‍ය තැන්වලදී විශේෂත්වයක් තමන් තුළ මතු කරගෙන පෙනී සිටින ගතිය තමයි මේ කෛරාටික බව. ඒ වගේම සමහර වෙලාවට ගිහි අය තමන් ව්‍යාපාර ආදිය කරනවා නම් මේ නැති ගුණ පෙන්වීම කියන එක ව්‍යාපාර උපාය මාර්ගයක් හැටියට සමහර විට පාවිච්චි කරනවා. ඒ භාණ්ඩවල එතරම් ගුණාත්මක බවක් නැතත් විවිධ වෙළඳ ප්‍රචාරණ ක්‍රමවලින් ඒවා හුඟා ගුණ සම්පන්නය. ඒවා කෑවහම මෙච්චර මේ විදිහට ශරීර ස්වභාවය සකස් වෙනවා අය, ශක්තිය වැඩෙනවා අය, විටමින් තියෙනවා අය, ප්‍රෝටීන් තියෙනවා අය, ඒවෙන් හැම පැහැපත් වෙනවා අය, දීර්ඝායස වැඩෙනවා අය, මෙහෙම නොයේ ක්‍රමවලට ඒවැ යන්තමටවත් නැති දේවල් ලෝකෙට පෙන්නලා සමහර වෙලාවට තමන්ගේ භාණ්ඩ අලවි කරනවා. ඊළඟට අර තියෙන දුර්වලකම් යටපත් කරලා වහලා ඒවාහි වෙනත් ස්වරූපයක් ආරෝපණය කරලා එහෙම වෙළඳාම් කරනවා. ඊළඟට ඒවාහි තියෙන යම් යම් අඩුපාඩු වහලා මකලා ඒවා උඩින් වෙනත් වර්ණ ආලේප කරලා, එහෙම නැත්නම් වෙන දවටන අලවලා ඒවා හොඳ භාණ්ඩ හැටියට, මේ විදිහට නරක් වුණු දේවල් හොඳ දේවල් හැටියට, ಗುಣ නැති දේවල් ಗುಣ දේවල් හැටියට, ඒ වගේම දිගුකල් පවතින්නේ නැති දේවල් දිගුකල් පවතින හැටියට, එතරම් මිල අධික නොවන දේවල් මිල අධික හැටියට, මෙසේ විවිධාකාරයෙන් ලෝකේ රවටන්නට වංචා කරන්නට පෙළඹෙන්නේ මේ කෛරාටික බව තුළින් නැති ස්වභාවයන් ප්‍රකට කොට දක්වලා අන් අය රැවටීමේ අදහස නිසා. මේ විදිහට මේ පළමු ක්‍රමයෙන්, ඒ කියන්නේ නැති ගුණ දැක්වීම තමන් පිළිබඳව සිද්ධ වෙන්නටත් පුළුවන්, තමන් සතු භාණ්ඩ ආදිය පිළිබඳව සිද්ධ වෙන්නටත් පුළුවන්. මේ නොයෙක් ක්‍රමවලින් නැති ගුණ දැක්වීම වශයෙන් කෛරාටික බව ක්‍රියාත්මක වෙනවා. ඊළඟට තව සමහරුන් අවස්ථාවලදී තමන් සම්බන්ධව නෙමෙයි අනුන්ගේ නැති ගුණ මතු කරලා කතා කරනවා. ඒ කියන්නේ තමන්ට තව කෙනෙකුගේ හිත් දිනා ගන්නට ඕන නම්, ඒ තැනැත්තා තමන්ට අනුකූල කරගන්නට ඕන නම්, තමන්ගේ ශ්‍රාවකයෙක් තමන්ගේ දායකයෙක් කරගන්න ඕන නම්, ඒ වගේම තමන්ගේ අදහසට අනුව කටයුතු කරන කෙනෙක් බවට පරිවර්තනය කරගන්න ඕන නම්, ඒ තැනැත්තා තුළ නැති ගුණ, ඒවා නැති බව තමන් හොඳාකාරවම දන්නවා. නමුත් නොයෙකුත් වර්ණනා කරනවා. අර සාමාන්‍ය සමාජයේ කියන්නේ මුරුංගත්තේ තියලා කතා කරනවා කියලා. අන්න ඒ වගේ අනිත් කෙනා බොහෝම ඉහළ තත්වයකින් වර්ණනා කරනවා. එතකොට සමහර කෙනෙකුට මේවා පැහැදිලිව දැනෙනවා, මේ මිනිස්සයා කපටිකමට මෙහෙම කරනවා කියලා. හැබැයි සමහරුන්ට ඒක වැටහෙන්නේ නැහැ. කුමක් නිසාද? ප්‍රතජ්ජන සත්වයා ස්වභාවයෙන්ම තමන්ගේ ගුණ කියනවට කැමති, තමන්ගේ ප්‍රතිරූපය අනුන් ඉදිරියේ ප්‍රකට කරන්නට කැමති, තමන් යම්කිසි උසස් කෙනෙක් හැටියට පෙනී සිටින්නට කැමති. ඉතින් මේ කෛරාටික පුද්ගලයාගේ ස්වභාවය තමයි එකම විදිහෙන් නෙවෙයි අන් අයව වර්ණනා කරන්නේ. දැන් සමහර වෙලාවට සමාජයේ ඇතැම් අය ඉන්නෝ ඒ අය සිල්වතුන් ගුණවතුන් කියලා කියනවට ඒගොල්ලෝ කැමති. සමහර අය ඉන්නෝ සිල්වතුන් ගුණවතුන් කියනවට නෙමෙයි කැමති, ඒ අය බොහොම හිතුවක්කාර අය, ඒගොල්ලෝ හිතිච්ච දේ කරනවා, ආයේ කිව්වොත් කිව්වමයි, ඒ විදිහට තමයි වැඩ කරන්නේ. එයාට නම් බොරුව පේන්න බෑ, එයා හරි කෙලින් මිනිස්සු. අන්න එහෙම කියනවට තමයි සමහරු කැමති. දැන් ඔය සමහර තැන්වලදී අපි දකිනවනේ ඔය අන් අයගේ අත බලලා මූණ බලලා සාස්ත්‍ර කියන අය, ඒ මිනිසුන්ව පොළඹව ගන්නට කරන දෙයක් තමයි ළඟින් යනකොටම අර මිනිස්සු කැමති වෙන විදිහේ වචන ටිකක් කියනවා. එතකොට මූණ බොහොම සිරියාවන්තයි, ඕන කෙනෙක් ප්‍රිය වෙනවා, ඒ වගේම කටනම් බොහොම සැරයි, අනිත් අයට කියන්න තියෙන දේ කෙලින්ම කියනවා, කොච්චර උදව් කළත් අනිත් අයගෙන් හොඳක් නැන්නේ. මේ විදිහට අර කාටත් සිද්ධ වෙන පොදු කාරණා ටිකක් කියන අතරතුරේ ඒ අහන පුද්ගලයාට තමන් පිළිබඳව එක්තරා අභිමානයක් ඇති වෙන හැටියට යම් යම් වචන පාවිච්චි කරනවා. එතකොට නිකන් හැරිලා බලන්න හිතෙනවා සමහර මිනිස්සුන්ට. එතකොට හැරිලා බලනකොට මහත්තයා, නෝන මහත්තයා මෙහෙන්න මේ විදිහට අනාගතය ගැන මෙච්චර තියෙනවා කියලා අර මිනිස්සු පෙළඹෙන හැටියට නොඑක් කතන්දර කියනවා. එතකොට සමහර කෙනෙක් සැබවින්ම ඒ ස්වභාවයේ ශාස්ත්‍රය දැනගෙන ප්‍රකාශ කරනවා වෙන්න පුළුවන්. නමුත් සමාජයේ වැඩි හරියක් එබඳු අය අන් අය රවටලා තමන්ට කීයක් හරි මුදලක් ප්‍රතිලාභයක් ලබා ගන්න අදහසින් අන් අයගේ ගුණ වර්ණනා කරනවා. මේ විදිහට කෛරාටික පුද්ගලයා සිල්වත්කම් ගුණවත්කම් කියන එකම නෙමෙයි, ඒ පුද්ගලයාගේ අදහසේ හැටියට ඔහු කැමති වෙන්නේ කවුරුන් හැටියට පෙනී හිටින්නද, ඔහු කැමති වෙන්නේ කොයි විදිහට ඔහු ගැන වර්ණනා කරනවටද, අන්න ඒ විදිහෙන් ඒ පුද්ගලයාගේ ස්වභාවය මතු කරලා වැඩි කරලා කතා කරන ගතිය කෛරාටිකයාගේ ස්වභාවය. එතකොට අර අපි පළමුවෙන් කිව්වේ තමන් ළඟ නැති ගුණ මතු කරලා අන් අය රවට්ටනෝ. මේ දෙවනුවට අපි සිහිපත් කළේ අනුන් ළඟ නැති ගුණ මතු කරලා අනිත් අය රවට්ටලා ඒ අයගේ සිත් දිනාගෙන තමන්ට අනුකූල කරගෙන ප්‍රතිලාභ ලබන්නට ක්‍රියා කරනවා. දැන් සමහර අවස්ථාවලදී ගිහි පැවිදි දෙපිරිසකින්ම ඔය ස්වභාවය මතු වෙන්නට පුළුවන්. පැවිද්දන්ට බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් දේශනා කරලා තියෙන්නේ සිව්පසේ සම්බන්ධව, ප්‍රතිලාභ සම්බන්ධව අන් අයගේ නැති ගුණ වර්ණනා කිරීම ඉතා පහත් චර්යාවක් හැටියට, ඒවා විශේෂයෙන්ම මිච්ඡා ආජීවයේ හැටියටයි පැවිද්දාට දක්වලා තියෙන්නේ. කුහනා ලපනා ආදී වශයෙන් කුහකකම් කරලා, එහෙම නැත්නම් අන් අය නලවලා, අන් අයගේ සිත් දිනාගෙන, අන් අය රවටන විදිහේ වචන ප්‍රකාශ කරලා තමන්ට ප්‍රතිලාභ ලැබනවා නම්, සිව්පසේ ලැබනවා නම්, ඒක මිච්ඡා ආජීවයක් හැටියට පැවිද්දෙකුට දේශනා කරන්නේ. ඒතොර ගිහියෙකුට වුණත් තමන්ට අයත් නොවන දේ අන් අය වර්ණනා කරලා වංචනික විදිහට ලබා ගැනීම, කෛරාටික විදිහට ලබා ගැනීම, එබඳු තැන්වලදී මුසාවාදය, සම්පප්පලාපය, ඒ වගේම අදත්තා දානය, මිච්ඡා ආජීවය, මේ බඳු බොහෝ වැරදි චර්යාවන්ට එතනත්තා කායික වාචසිකව පෙළඹෙන්නට ඉඩකඩ තියෙනවා මේ කපටිකම නිසා. ඊළඟට තව අපි සඳහන් කළ තුන්වෙනි ක්‍රමය තමයි, දැන් තමන් යම්කිසි අදහසකින් යමක් කරනවා නම් ඒ අදහස නොපෙන්වා වෙනත් බොහෝම ඉහළ සද්භාවයක් අන් අයට පෙන්වනවා. ඒ කියන්නේ අපි හිතමු යම් ආයතනයක තනතුරක් දිනා ගන්නට තමන්ට ඕනකම තියෙනවා. යම් පදවියකට පත් වෙන්නට ඕනකම තියෙනවා. ඒ තනතුරට පත් වෙලා, ඒ පදවියට පත් වෙලා තමන්ට වැඩි ආර්ථික ප්‍රතිලාභයක් ලබන්නට, තමන්ගේ ශක්තිය වැඩි කර ගන්නට ඕනකම තියෙනවා. එතකොට ඔහු කියන්නට පුළුවන් මේ ආයතනයේ මෙහෙම මෙහෙම අඩුපාඩු සිද්ධ වෙනවා. අපි එකතු වෙන්නට ඕන. එකතු වෙලා අපි සංවිධානයක් පිහිටුවා ගන්නට ඕන. අපි කාගෙත් යහපත සඳහා අපි ඒකරාශීව කටයුතු කරන්න ඕන. මට පුළුවන් ඒකේ මූලිකත්වය ගන්න, මෙහෙම මෙහෙම කරන්න ඕන. එතකොට දැන් අර අහගෙන ඉන්න මිනිස්සුන්ට හිතෙන්නේ මොහු තමයි මේකට සුදුස්ස, දැන් අපටත් ගොඩාක් දේවල් අහිමි වෙනවා, අපටත් ලැබෙන්නට තියෙන දේවල් අඩුපාඩු තියෙනවා, ඒ නිසා මේ පුද්ගලයාත් එක්කලා එකතු වුණොත් අපෙත් ඒ ප්‍රතිලාභ දිනා ගන්නට පුළුවන්, ඒක තමයි හොඳම ක්‍රමය වගේ අන් අයට හැඟෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ ඔක්කොම ටික අර පුද්ගලයා වටා එකතු වෙලා ඔහුම නායකත්වයේ තියාගෙන ඔහුම ඉදිරියට අරගෙන ගිහිල්ලා අවසානයේ අර සියලු දෙනාගේ යහපත පිණිස වැඩ කරනවා වගේ පෙන්වුවට තමන්ගේ ධනය, බලය, නිලය, ප්‍රතිලාභය සඳහා කෛරාටිකයා කටයුතු කරනවා. අන් අය ඒ සඳහා තමන්ට මෙවලම් හැටියට පාවිච්චි කරනවා. දැන් හුඟක් වෙලාවට අපි දකිනවා දේශපාලන ක්ෂේත්‍රයේ ඒ බඳු පුද්ගලයන් බහුලව මහජනය අතරට එනවා. ඇවිදින් මෙහෙම කරනවා, ඔබට මේ වගේ ප්‍රතිලාභ ලැබෙනවා, අපි මෙතනට ගියොත් මෙච්චර මෙච්චර යහපතක් තියෙනවා. එතකොට එහෙම කියලා ලෝකයා රවටලා ඒ අයගේ ඡන්දය භාවිතා කරන, එහෙම නැත්නම් තමන් වෙත ඒ අයගේ ඡන්දය ලබාගෙන තමන් එතනට ගිහිල්ලා තමන්ගේ වැඩ ටික කරගන්නට කටයුතු සලස්වා ගන්නවා. හැබැයි ඒ සඳහා එතනට යන්න මහජනයාගේ ඡන්දය තමන් වෙත ලබා ගන්නට විවිධාකාරයෙන් ඔවුන්ට සුරංගනා කතා කියලා අන් අයව රවටලා ඒ අයට මහත් ප්‍රතිලාභයකින් ලැබෙනවා වගේ පෙන්වා සිටිනවා. මේ විදිහට ගිහි පැවිදි හැම දෙනා තුළම මේ දුර්වලකම ඔය ක්‍රමයෙන්ුත් මතුවෙන්නට පුළුවන්. පින්නතුනේ තමන් ළඟ තියෙන්නේ පටු පරමාර්ථයක්, තමන් ළඟ තියෙන්නේ තමන්ට ලාභය ලැබීමේ අපේක්ෂාව, තමන්ට තියෙන්නේ තමන්ගේ කීර්තිය, තමන්ගේ ප්‍රසාදය මතු කර ගැනීමේ අදහස. නමුත් ලෝකයට පෙන්නනවා මහා සමාජ හිතවාදියෙක් හැටියට, මහා ශාසන හිතවාදියෙක් හැටියට, ඒ වගේම අනිත් අයට සිද්ධ වෙන අසාධාරණකම් වලට පෙනී සිටින මහා ත්‍යාගවන්තයෙක් හැටියට, ජීවිත පරිත්‍යාගයෙන් අනිත් අය වෙනුවෙන් කැප වෙන කෙනෙක් වගේ ලොවට පෙන්නනවා. එහෙම පෙන්නලා විවිධාකාර ප්‍රතිලාභ ලබන්නට තමන් පෞද්ගලිකව කටයුතු කරනවා. ඒ කෛරාටිකයාගේ ස්වභාවය ඔය ආකාරයෙන් උත්මතු වෙන්නට පුළුවන්. ඊළඟට හතරවෙනි ක්‍රමේ තමයි පින්නතුනේ, ඇතැම් කෙනෙක් ඉතාම සූක්ෂම විදිහට උපායශීලී වෙනවා. අන් අයට වෙනත් දේවල් අඟවන්නට උත්සාහ කරන්නෙත් නැහැ, වෙන වෙන දේවල් කියන්නට උත්සාහ කරන්නෙත් නැහැ. අනිත් අයගේ ස්වභාවය තේරුම් අරගෙන මිනිස්සු සාමාන්‍යයෙන් හැසිරෙන පොදු රටාව හරියට හඳුනාගෙන අධ්‍යයනය කරලා ඒ පුද්ගලයා තමන්ට ඕන විදිහට වැඩ කරන තැනට උපක්‍රමශීලීව හිර කරනවා. ඒ කියන්නේ අනිත් කෙනාගෙන් තමන්ට යම්කිසි ප්‍රතිලාභයක් ඕන නම් ඒ ප්‍රතිලාභය තමන්ට ලැබෙන විදිහට ඒක ඉල්ලන්නෙත් නැහැ, දෙන්න කියන්නෙත් නැහැ, ගුණ වර්ණනා කරන්නෙත් නැහැ, ඕන බව අඟවන්නෙත් නැහැ. හැබැයි අනිත් කෙනාගෙන් ඒක තමන්ට ලැබෙන විදිහට, තමන්ට මේක හිමි වෙන හැටියට, වෙන කෙනෙකුට නොයන හැටියට උපක්‍රමශීලීව අනිත් පුද්ගලයාව පොළඹවනවා, හිර කරනවා. ඒ වගේම සමහර වෙලාවට තමන්ට ඕන වැඩේ අනිත් කෙනා ලවා කරවා ගන්නට, එතකොට ඒක නොකර ඉන්නට බැරි තැනට විවිධ පැතිවලින් හිර කරලා විවිධ පැතිවලින් කටයුතු යොදනවා. එතකොට පෙනතුනේ මේවා මෙහෙම කරනකොට කෛරාටිකයට හිතෙන්නේ ඒක බොහොම දක්ෂතාවයක් හැටියට, තමන් මහා ප්‍රඥෙක් වගේ, මං කාටවත් අහු වෙන කෙනෙක් නෙමෙයි, හැබැයි මට පුළුවන් ඕන කෙනෙක් නම්මන්න, මට පුළුවන් ඕන කෙනෙක් මට අවශ්‍ය විදිහට හසුරුවා ගන්න, මට අවශ්‍ය දේ මං කොහොම හරි සමාජයෙන් කරගන්නවා, ඒක තමයි මගේ හැටි. මේ විදිහට ඔවුන්ට හිතෙන්න පුළුවන් ඒක මහා දක්ෂතාවයක්, මහා ප්‍රඥ බවක් වගේ ඔවුන්ට පෙනෙන්න පුළුවන්. නමුත් පෙනතුනේ ආත්මලාභයේ පදනම් කොටගෙන තමන්ට සිද්ධ වෙන විනාශයත් නොපෙණි, අනුන්ට සිද්ධ වෙන විනාශයත් නොපෙණි, ආත්ම අර්ථයෙන් පිරිහෙන බව, පර අර්ථයෙන් පිරිහෙන බව නොපෙනෙන ආකාරයෙන් තමන්ගේ මනස ආවරණය කරන මේ කෛරාටික බව කොහෙත්ම ප්‍රඥාව නෙමේ. එතන මෝහයම ප්‍රඥාවේ ස්වરૂපයෙන් මතුවී ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මම අනේකාට අහුනේ නැහැ, මට අවශ්‍ය වැඩේ මම කරගත්තා, මට අවශ්‍ය ප්‍රතිලාභය මම ලබා ගත්තා කියලා හිතුවට පින්තුනේ ධනෙ ලැබූ පමණින්, ප්‍රතිලාභ ලැබූ පමණින්, ප්‍රතිරූපේ මතු කරගත්තු පමණින් Tamanta తాවකාලික කීර්තියක්, ප්‍රසිද්ධියක්, ලාභයක්, තනතුරක් ලැබිච්ච පමණින් Tamanta අර්ථයක් වෙන්නේ නැහැ. අර්ථය කියලා කියන්නේ වෙනම කාරණයක්. අපි හුඟක් දෙනා වරදවා ගන්න, පටලවා ගන්න කාරණයක් තමයි ආත්ම අර්ථකාමී බව. ආත්මාර්ථකාමී බව කියන එක පෙනුතුනේ ධර්මානුකූලව බැලුවොත් ස්ථාව උසස් සද්භාවයක්. නමුත් සමාජයේ ආත්මාර්ථකාමී බව පහත්ම ක්‍රියාවක් හැටියට හඳුනාගෙන තියෙන්නේ කුමක් නිසාද? අද බොහෝ දෙනා ආත්ම අර්ථකාමී බව කියලා හඳුනාගෙන තියෙන්නේ ආත්ම ලාභකාමී බවයි. ආත්ම ලාභය තමයි අද බොහෝ දෙනා ආත්ම අර්ථය හැටියට හඳුනා ගන්න. ආත්ම අර්ථය බුදු පසේබුදු මහරහතන් වහන්සේලා විසින් ප්‍රශංසා කරන ලද කාරණයක්. ආත්ම අර්ථය සපයා ගන්නා වූ තැනැත්තාට තමයි පර අර්ථය සිද්ධ කරන්න පුළුවන්. නමුත් අපි හුඟක් වෙලාවට ආත්ම අර්ථය වරදවා ගන්නවා ආත්ම ලාභයේ හැටියට. ඒ නිසාද බොහෝ දෙනා තමන්ට ධනෙ ලබන්නට, බලය ලබන්නට, නිලතල ලබන්නට, කීර්ති ප්‍රසාද ලබන්නට ඒවා කෙරෙහි තියෙන කෑදරකම, තෘෂ්ණාව, ඒ මමත්වයෙන් එහි හිර වෙලා හුඟක් දෙනා උත්සාහ කරනවා ඒ සඳහා හැම විටම කටයුතු කරන්න. එතකොට ඔවුන් හිතාගෙන ඉන්නේ මේ ආත්ම අර්ථය සඳහා කටයුතු කරනවා කියලා. නැහැ පින්නතුනේ, ධනය, බලය, නිලතල, කීර්ති, ප්‍රශංසා අර්ථය පිණිස පවතින්නත් පුළුවන්, අනර්ථය පිණිස පවතින්නත් පුළුවන්. දැන් අපි දන්නවා ශාසන ඉතිහාසයේ දේවදත්ත හාමුදුරුවන්ට බොහෝ ප්‍රතිලාභ ලැබුණා, බොහෝ ලාභ ලැබුණා. මනුෂ්‍යාත්ම භාවයක ඉපදුණා, බුද්ධෝත්පාද කාලයක ඉපදුණා, බුදුහාමුදුරුවන්ගේ ගිහි කල, ඒ බෝසතාණන් වහන්සේගේ සිද්ධාර්ථ කුමාරයාගේ ඥාතිත්වය ලැබුවා. මහණ වුණාට පස්සෙත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙලා එක පන්සලේ වැඩ ඉන්නට අවස්ථාව ලැබුණා, මහණ වෙන්නට අවකාශ ලැබුණා. මේ බොහෝ ප්‍රතිලාභ ලැබුණා. නමුත් ඒ සියලු ප්‍රතිලාභ ඔහු පාවිච්චි කළේ මෙලව පරලව අනර්ථය පිණිස. ඒ නිසා දීර්ඝ කාලයක් සසරෙහි නිරයෙහි පැසෙමින් දුක් විඳින්නට හේතු වෙන ආනන්තර පාප කර්ම දෙකක්ම කරගන්නටයි ඒ සියලු ලාභ, සියලු ප්‍රතිලාභ ඔහු පාවිච්චි කළේ. එනිසා අපට කියන්නට පුළුවන් කමක් නැහැ ප්‍රතිලාභයක් ලැබුණු පමණින්ම කෙනෙකුට අර්ථයක් සිද්ධ වෙනවා කියලා. අද බොහෝ දෙනා සමාජයේ මේ කාරණේ පටලවාගෙන ඉන්නවා, වරදවාගෙන ඉන්නවා. අපට සම්පත් තියෙනවා නම්, අපට ප්‍රතිලාභ තියෙනවා නම්, අපට හුඟක් දේ තියෙනවා නම් එපමණකින් අපි විශිෂ්ටයි කියලා හිතාගෙන ඉන්නවා. නැහැ පින්නතුනේ, ධර්මානුකූලව කියන්නට වෙන්නේ තියෙන දේ මත නෙවෙයි කෙනෙකුගේ විශිෂ්ටත්වයේ තීරණය වෙන්නේ, ඒ තියෙන දේවල් අර්ථ සම්පන්නව පාවිච්චි කරන්න පුළුවන්ද බැරිද කියන කාරණේ මතයි. අපට හොඳ පංචස්කන්ධයක් ලැබිලා තියෙනවා සාංසාරික කුසල බලයකින්. නිවනට සාපේක්ෂව බැලුවොත් පංචස්කන්ධය කියන එක නිවනට බාධාවක්. එය පැවැත්විය යුත්තක් නෙවෙයි, අහෝසි කළ යුත්තක්. නමුත් ඒ අහෝසි කිරීම සඳහා අවශ්‍ය ශක්තිය ගොඩනගන්නට වෙන්නේ අපට පංචස්කන්ධය තුලින්මයි. ඒ නිසා මනුෂ්‍යාත්ම භාවයක අපිට මේ පංචස්කන්ධය ලබන්නට ඉඩ ලැබීම මහත් වූ පුණ්‍ය ශක්තියකින්, කුසල බලයකිනුයි ඒ අපට ලැබිලා තියෙන්නේ. නමුත් ඒ ලැබිලා තියෙන පංචස්කන්ධය අපි කුසල් වඩන්නට, ලෝකය අවබෝධ කරගන්නට පාවිච්චි කරනවද, එහෙම නැත්නම් අපාගත වෙන්නට, නිරේහ උපදින්නට පාවිච්චි කරනවද කියන එක මතයි ඒ පංචස්කන්ධයෙන් ප්‍රයෝජන ගැනීම නොගැනීම තීරණය වෙන්නේ. ඒ අනුවයි ඇතැම් කෙනෙකුගේ පංචස්කන්ධයක් වන්දනීය, පූජනීය තත්වයෙන් අපි බුදු පසේබුදු මහරහතන් වහන්සේලා පිරිනිවන් පාලා උන්වහන්සේලා ආදාහනය කරලා ඒ කුඩා කුඩා අස්ති කොටස් වලට පවා අපි අදටත් නමස්කාර කරනවා, වන්දනා කරනවා. කුමක් නිසාද? ඒ බඳු පංචස්කන්ධයකින් උන්වහන්සේලාටත් ලෝකෙටත් මහත් වූ යහපතක් සිද්ධ කළා. සාමාන්‍ය පුද්ගලයෙක් මිය ගිහිල්ලා ආදාහනය කළාම ඒ අලු ටික පවා කොඩි විනයක් හැටියට ලෝකයා සලකනවා. කුමක් නිසාද? ඒ පංචස්කන්ධයන් කෙලෙස් වඩන්නට, ලෝකයට අනර්ථය පිණිස පාවිච්චි කරලා තියෙන නිසා එහි අලු දුහවිලි ටිකක් වැටුණු තැන පවා අනර්ථයක් හැටියට ලෝකයා දකින්නට, කල්පනා කරන්නට පෙළඹිලා තියෙනවා. එනිසා අපට ලැබිලා තියෙන දේ කොච්චරද කියන කාරණේ මත නෙවෙයි අපේ උසස් පහත් බව තීරණය වෙන්නේ පිනතුනි. ඒ ලැබිලා තියෙන සම්පත් තමන්ගේ යහපත පිණිසත් අනුන්ගේ යහපත පිණිසත් පාවිච්චි කරන්නට තමන් කොතෙක් දක්ෂද. මේ කෛරාටික පුද්ගලයාට මේ කාරණේ ප්‍රඥාවෙන් වටහා ගන්නට බෑ. ඔහු හැම විටම කල්පනා කරන්නේ තමන්ගේ ලාභය, තමන්ගේ ගොඩ වැඩි කරගන්නට, තමන්ගේ කීර්තිය, ප්‍රසාදය, ධනය, පිරිවර මේවා වැඩි කරගන්නට ක්‍රියා කළොත් ඒක තමයි මේ ලබාගත්තු ජීවිතයේ ලොකුම හපංකම, ලොකුම දක්ෂතාවය. එය තමයි මහා ප්‍රඥගතිය කියලා ඒතනත්තාට හැඟෙනවා. එයම තමයි සිත කිලිටි කරන, සිත අඳුරු කරන, අර්ථය අනර්ථය වසා දමන, ප්‍රඥාව මොට කරන, නිවන් මඟ අහුරන ක්ලේශ ධර්මයක් හැටියට, චිත්තෝපක්ලේශයක් හැටියට මේ කෛරාටික බව බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ ඒ නිසාමයි. පිනතුනි, යම්කිසි කෙනෙකුට ඇත්තටම අවශ්‍ය නම් ප්‍රඥා මූලිකව උපාය කෞශල්‍ය පාවිච්චි කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේලා බෝසත් අවදීදී බහුලව මේ උපාය කෞශල්‍ය පාවිච්චි කරනවා. ඒ කියන්නේ උපායශීලී බව. උපායශීලී බව කියනකොටම අපට මතක් වෙන්නෙම කෛරාටිකයන්. මොකද අපි ලෝකේ දැකලා තියෙන්නෙම, අහුවිලා තියෙන්නෙම ඒ කෛරාටිකයින්ගේ උපායශීලී බවට. කෛරාටිකයාගේ සහ ප්‍රඥාවන්තයාගේ උපායශීලීත්වයේ පැහැදිලි වෙනසක් තියෙනවා. ඒ කුමක්ද වෙනස? දෙදෙනාම උපායශීලී වෙනවා. හැබැයි කපටියා උපායශීලී වෙන්නේ ආත්මලාභය සඳහා, ප්‍රඥාවන්තයා උපායශීලී වෙන්නේ ආත්ම අර්ථය සහ පර අර්ථය සඳහා. කුමක්ද ආත්ම අර්ථය කියලා කියන්නේ? තමන්ගේ යහපත. තමන්ට යහපතක් වෙන්නේ අකුසල් වලින් වැළකීමෙන්, කුසල් වැඩිවීමෙන්, ප්‍රඥාව දියුණු කරලා ලෝක ධර්මතාවයන් අවබෝධ කර ගැනීමෙනුයි ආත්ම අර්ථය සිද්ධ වෙන්නේ. පර අර්ථය සිද්ධ වෙන්නේ ඔය කාරණා තුනෙන්මයි. සියලු බුදුවරුන්ගේ අනුශාසනාව හැටියට දේශනා කළ ඒ කාරණා තුනයි. ඒ නිසා බත් කණේකෙන්වත්, තනතුරු සස්වීමෙන්වත්, සල්ලි හම්බ වීමෙන්වත් පුද්ගලයෙකුට යහපතක් වෙනවා කියලා කියන්නට බෑ. ඒ සියල්ලක් ඕන නම් යහපත පිණිස යොදා ගන්නට පුළුවන්. ඒ නිසා අනුන්ට ආහාර ටිකක් දෙන එකත් අර්ථ සම්පන්නයි. කුමක් සඳහාද? එයෙන් කුසගෙන නිවාගෙන කය පෝෂණය කරගෙන මනස උසස් කරගන්නට ක්‍රියා කිරීම සඳහා. එසේ නොවේ නම් අපි දෙන ආහාරයෙන්, මිල මුදලින්, සම්පතෙන් අනේකාගේ දුර්ගුණ වැඩෙනවා නම්, ಗುಣ පිරිහෙනවා නම්, ප්‍රඥාව මොට වෙනවා නම් අපේ පරිත්‍යාගයෙන් ලෝකයට අර්ථයක් සිද්ධ වෙලා නැහැ පින්නතුනි. ඒ නිසා මේ බාහිර භෞතික සම්පත් හෝ ප්‍රතිලාභ කියන තැන නෙමෙයි ආත්ම අර්ථය, පර අර්ථය කියන්නේ මිනිස්සෙක් හැටියට ලැබූ මේ මිනිස් ජීවිතේ දුර්ගුණ අඩු කරගෙන, යහගුණ දියුණු කරගෙන, ප්‍රඥාවෙන් ලෝක ධර්මතාවයන් අවබෝධ කරන තැනට, සිත පිරිසිදු කරන තැනට අවතීර්ණ වෙන්නට යම් කරුණක් අපට උපකාර වෙනවද, යම් ද්‍රව්‍යයක්, යම් සම්පතක් අපට උපකාර වෙනවද, යම් තනතුරක්, යම් ප්‍රතිලාභයක් අපට උපකාර වෙනවද, අන්න ඒ සඳහා උපායශීලී වීම ප්‍රඥාවන්තයාගේ උපාය කෞශල්‍යයි. හැබැයි කෛරාටිකයා හැම විටම ආත්ම ලාභය සඳහා උපායශීලී වෙනවා. ඥානවන්තයා හැම විටම ආත්ම අර්ථය සහ පර අර්ථය සඳහා උපායශීලී වෙනවා. මෙය තමයි ඥානවන්තයාගේ සහ කෛරාටිකයාගේ පවතින උපායශීලීත්වයේ වෙනස. ඉතින් යම්කිසි කෙනෙක් තුල මේ කපටිකම හෙවත් සට බව මතු වෙනවයි කියලා දැනෙනවා නම්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වහාම දුරු කිරීම සඳහා ක්‍රියා කළ යුතුයි. ඒ දුරු කිරීම සඳහා විශේෂයෙන්ම අපට උපකාර වෙන්නේ ඍජු බව හෙවත් අවංක බව. අවංක බව කියලා කියන්නේ තමන් ළඟ තියෙන ඔක්කොම අනුන්ට හෙළි කරනවා කියන එක නෙවෙයි. පසුගිය සතියේත් අපි කතා කළා ලෝකෙට කියන්න ඕන දේ පමණක් කියන්නට, නොකිව යුතු දේ නොකියන්නට. ඒ වංචනික බවක් නෙමෙයි. ලොවට අර්ථය පිණිස අනර්ථයෙන් වළක්වන්නට අපි නොකිව යුතු දේ නොකියා සිටීම ප්‍රඥා මූලික බවයි පින්නතුනි. එතනදී අපට මේ කෛරාටිකකමින් මිදෙන්නට විශේෂයෙන් ප්‍රඥාව අවශ්‍ය වෙනවා. ඇයි ඒ? ආත්ම ලාභය නොවේ වැදගත් වෙන්නේ ආත්ම අර්ථය සහ පර අර්ථය කියන කාරණේ නිවැරදිව තේරුම් අරගෙන තමන්ගේ යහපත පිණිසත් අනුන්ගේ යහපත පිණිසත් ක්‍රියා කරන්නට ආත්ම ලාභය සහ ආත්ම අර්ථය අතර වෙනස හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ ප්‍රඥාවෙන් පමණයි. ඒ නිසා කෛරාටිකකමින් නිදහස් වෙන්නට නම්
අපට විශේෂයෙන්ම ප්‍රඥාව අවශ්‍ය වෙනවා. අවංක බව, ඍජු බව දියුණු කරගන්නට නම් අපට විශේෂයෙන්ම අර්ථය අනර්ථය තේරුම් ගැනීමේ ප්‍රඥාව අවශ්‍ය වෙනවා. ඒ වගේම පින්නතුනි, මානුෂීය ගුණ මා පමණක් නොවේ අන් අයත් හොඳින් ඉන්නට ඕන, ඒ වෙනුවෙන් අපි කැප වෙන්නට ඕන කියන මේ මානුෂීය ගුණය, ඒ වගේම කරුණාව, මෛත්‍රිය. මෛත්‍රිය කියලා කියන්නේ මං වගේම අන් අයත් හොඳින් ඉන්නට ඕන. කරුණාව කියන්නේ අනිත් අයගේ දුකට පත්තුණු කෙනෙක් ඒ දුකින් මුදවා ගන්න එක. මුදිතාව කියලා කියන්නේ සුවෙන් ඉන්න අය දැකලා සතුට වෙන ගතිය. මේ මානුෂීය ගුණ මත පදනම් වෙලා ඇති වෙන මෙත්තා, කරුණා, මුදිතා විශේෂයෙන්ම අපට මේ කෛරාටික බව දුරු කරන්නට උපකාර වෙන සද්ගුණයන් වෙනවා. එනිසා මේ කාරණා පිළිබඳව තේරුම් අරගෙන ප්‍රඥාවෙන් යුක්තව ආත්මලාභය සහ ආත්ම අර්ථය අතර ඇති වෙනස තේරුම් අරගෙන ආත්ම අර්ථය පර අර්ථය පිණිස අපි උපායශීලී වෙන්නට ඕනේ. හුදු ආත්මලාභය සඳහා නොවේ කියන කාරණේ නුවණින් තේරුම් අරගෙන අවංකව නැති දේ මතු කරලා පෙන්නලා අන් අය රවටනවා වෙනුවට ඇති දේ ඇති සැටියට පෙන්වලා අන් අයට පහදා දෙන්නට සුදුසු තැන පහදා දීලා තමන්ගෙත් අනුන්ගෙත් යහපත වෙනුව යහපත වෙනුවෙන් සිතුවිලි, වචන, ක්‍රියා සහ බාහිර ද්‍රව්‍ය හසුරුවා ගන්නට දක්ෂණං, අන්න එබඳු ප්‍රඥාවකින්මයි අපිට මේ කෛරාටික බව හෙවත් සට බව නැමැති චිත්තෝපක්ලේශය දුරු කළ හැක්කේ. ඒ සඳහා හැම දෙනාටම මේ අසු දහම් කරුණු මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත්, මිය පරලෝකීය ඥාතීන්ටත්, ඔබ අප හැම දෙනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න.
සාදු සාදු සාදු.
එනම් සඳහන් කළ සියලු දෙනාගේ දායකත්වයෙන් අද දවසේ සෑම දෙනාට ධම්මසන්නට අවස්ථාව සලස්වා දීමෙන්, තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත්තා වූ මේ සියලුම කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින්තුන් ආරක්ෂා කරන, ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත්, මනුෂ්‍ය වර්ගයාත් චිරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. නම් සඳහන් කළ මිය පරලෝගිය සියලු ඥාති හිත මිත්‍රාදීනොත්, ධර්ම ශ්‍රවණය කළ හැම දිනාගෙම පරම්පරාවල මිය ගිය සියලු ඥාතීනොත් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කර ගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට, මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස, කල්යාණ මිත්‍ර සම්පත්තිය, සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේසන සේ පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා.
සාදු සාදු සාදු.
ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.
සාදු සාදු සාදු.
එම ධර්මානුශාසනාව පැවැත්වූයේ හොරණපොකුණුවිට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සී ස්වාමීන්ද්‍රණන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපේ සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු.